ಗೌರವ ಶಾಂತಿ ಶ್ರೀ ಸ್ಕಂದರಾಜ.
நன்றி கௌரவ பிரதிக்குழுக்களின் தலைவர் அவர்களே, நாட்டில் 21ஆம் தேதி இடம்பெற்ற அசம்பாவிதங்களை தொடர்ந்து அமல்படுத்தப்பட்டிருக்கின்ற அவசரகால தடை சட்டமானது தமிழ் மக்களின் மீதான மீண்டும் ஒரு அடக்குமுறையோ என்பதனை எண்ண தோன்றுகின்றது. இந்த அவசரகால சட்டமானது பயங்கரவாதிகளை கண்டுபிடிப்பதற்காகவும் பயங்கரவாதத்தை தடுப்பதற்காகவும் பயன்படுத்தப்படுகின்றதா என்ற சந்தேகத்தை வலுப்படுத்துகின்ற வகையில் யாழ் பல்கலைக்கழக மாணவர்கள் கைது செய்யப்பட்டமையை இங்கு குறிப்பிட முடியும். இந்த பல்கலைக்கழக மாணவர்கள் தலைவர் பிரபாகரனின் படத்தை வைத்திருந்தார்கள் என்பதற்காக கைது செய்யப்பட்டிருந்தால் இந்த தலைவர் பிரபாகரனின் படத்தை வைத்திருக்கின்ற அனைவரும் பயங்கரவாதிகளா? மும்மொழிகளிலும் இருக்கின்ற இணையதளங்கள் பிரபாகரனின் படத்தை வெளியீடு செய்கின்றன, அப்பொழுது ஏன் அவர்கள் கைது செய்யப்படவில்லை? அது மட்டுமல்ல, இந்த பிள்ளைகள் பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டிருந்தால் இதே விட மோசமான ஓர் வேலை இந்த வடபகுதியிலே நடைபெற்றிருக்கின்றது. வவுனியா மாவட்டத்தின் கனகராயங்குளம் பகுதியில் இயங்கி வருகின்ற தாவூத் ஹோட்டலில் கடந்த 29ஆம் தேதி அங்கு வெடிபொருட்கள் வெடி ஆயுதங்கள் கண்டுபிடிக்கப்பட்டன. ஆனால் அந்த ஹோட்டல் மீண்டும் திறந்து இயங்குகின்றது. இந்த ஹோட்டலானது அந்த பகுதியைச் சேர்ந்த பேரம்பலம் வசந்தகுமார் என்பதற்கு சொந்தமான ஹோட்டல். ஆனால் தற்பொழுது பிரபல பேசுபொருளாக இருக்கின்ற ஒரு அமைச்சரது நெருங்கிய உறவினர் இப்பொழுது அந்த ஹோட்டலை நடாத்தி வருகின்றார். இந்த ஹோட்டலுக்குரிய பிரதேச சபையினுடைய அனுமதியோ அல்லது சுகாதார பகுதியினருடைய அனுமதியோ கிடைக்கப்பெறாத பட்சத்தில் இந்த ஹோட்டல் எவ்வாறு மீண்டும் இயங்குகின்றது? எனவே இந்த படத்தை வைத்திருந்தார்கள் என்பதற்காக பல்கலைக்கழக மாணவர்கள் கைது செய்யப்பட்டிருப்பது என்பது எமது மக்கள் மீதான தமிழ் இனத்தின் மீதான மீண்டும் ஒரு அடக்குமுறையாகவே இதை பார்க்க வேண்டியுள்ளது. இந்த பாடசாலை மாணவர்கள் அசம்பாவிதத்தின் பின் பள்ளிக்கூடம் செல்லாதது என்பது ஒரு யுத்த 30 வருட கால யுத்தத்தில் இருந்து மீண்டெழுந்த எமது பிள்ளைகளை மீண்டும் ஒரு யுத்த சூழலில் கொண்டு சென்று விடுகின்றது. இந்த ஒரு பிள்ளையின் தாயுடன் நான் உங்களது பிள்ளையை ஏன் பாடசாலை அனுப்பவில்லை என்று கேட்டபொழுது, இந்த ஆமிக்காரரால் தான் எனது பிள்ளை தகப்பனை இழந்தது, மீண்டும் இந்த ஆமியின் சோதனைக்குள் எனது பிள்ளையை நான் பாடசாலை அனுப்ப தயாராக இல்லை என அந்த அம்மா மிகவும் மனம் நொந்து என்னிடம் கூறியிருந்தார். பிள்ளைகளின் பாதுகாப்பு, நாட்டின் பாதுகாப்பில் நாங்களும் அக்கறையாக இருக்கின்றோம். பாடசாலையை சார்ந்த பெற்றோர்கள், பழைய மாணவர்கள், சாரணர்கள், எத்தனையோ சிறுவர் உரிமை அமைப்புகள் இருக்கின்றன. அவர்கள் ஊடாக இந்த பாடசாலை பிள்ளைகளை பரிசோதிப்பதற்கு ஒழுங்குபடுத்துங்கள். அதை விடுத்து ஒரு பயந்த சூழலில் தாய் தந்தை கூட அங்கு குண்டு வடிக்கும் என்பதற்கு அப்பால் இந்த ஆமி போலீஸ் சூழலுக்குள்ளே தங்களது பிள்ளைகளை மீண்டும் இந்த வடகிழக்கு பகுதியிலே அனுப்புவதற்கு எமது சமூகம் தயாராக இல்லை என்பதனை இந்த உயரிய சபையிலே நான் ஈண்டு குறிப்பிட விரும்புகின்றேன். மேலும் இந்த தற்பொழுது இருக்கின்ற சூழல் எங்களது மக்களது நீண்டகால போராட்டமான காணி விடுவிப்பு, காணாமல் ஆக்கப்பட்டோருக்கான நீதி வழங்குதல், நிலைமாறு கால நீதி என்பவற்றின் பொறுமுறையின் குரல்களை நசுக்கிவிடக் கூடாது என்பதனையும் இந்த இடத்திலே நான் கூறி வைக்க விரும்புகின்றேன். இதே வேளையிலே மட்டக்களப்பு பட்டிக்குழு கேம்பஸ் இப்பொழுது ஒரு பேசுபொருளாக காணப்படுகின்றது. நிதி வந்தது எவ்வாறு, கட்டிடம் கட்டப்பட்டது என்பது எவ்வாறு என்பதுதான் என்று இப்பொழுதுதான் சம்பந்தப்பட்டவர்கள் கண்விழித்து ஆராய்கின்றார்கள். இதே வேளையிலே இந்த வவுனியாவில் இயங்கி வருகின்ற பல்கலைக்கழகத்தை வன்னி பல்கலைக்கழகமாக, வன்னி பல்கலைக்கழகம் என்ற பெயரிலே அதனை ஆரம்பிப்பதற்குரிய அனுமதியை அமைச்சரவை மறுத்திருக்கின்றது. வன்னி என்ற ஒரு பெயர் வருவதனால்தான் அந்த பல்கலைக்கழகத்துக்கு அனுமதி மறுக்கப்பட்டிருப்பதாக அறிய கிடக்கின்றது. அவ்வாறெனில் எவ்வாறு வன்னி தேர்தல் தொகுதி என்ற ஒன்று அனுமதிக்கப்பட்டிருக்கின்றது என்ற என்னுடைய ஒரு கேள்வியை நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். இதே வேளையிலே யாழ் பல்கலைக்கழகத்தோடு இணைந்து முல்லைத்தீவு மாவட்டத்தில் மீன்பிடி துறையியல் கற்கை பீடம் ஒன்றை ஆரம்பிப்பதற்காக 3 வருடங்களாக அதற்கான முயற்சிகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றன. அந்த கற்கை பீடத்தை ஆரம்பிப்பதற்குரிய காணி ஒதுக்கீடு செய்யப்பட்டு அதற்குரிய பாடத்திட்டங்கள் தயாரிக்கப்பட்டிருந்தாலும் அவற்றுக்குரிய அனுமதிகள் இன்னும் வழங்கப்படாத நிலையிலே இருக்கின்றது. இவ்வாறான செயற்பாடுகளானது எல்லாவற்றையும் இழந்து இன்று கல்வியிலால் மீண்டெழுந்து கொண்டிருக்கின்ற எங்களது சமூகத்தை மீண்டும் நசுக்கி விடுவதற்கான, மீண்டும் ஒரு அபாயகரமான நிலைக்கு கொண்டு செல்வதற்கான ஒரு செயற்பாடாக இருக்கலாமோ என்ற ஒரு சந்தேகத்தை வலுப்படுத்துகின்ற வகையிலே அமைந்திருக்கின்றது என்பதனையும் இவ்விடத்தில் நான் கூறி வைக்க விரும்புகின்றேன். இதனிலும் மேலாக இந்த செயற்பாட்டின் பின் கௌரவ சபாநாயகர் அவர்களால் அனைத்து பாராளுமன்ற உறுப்பினர்களுக்கும் கடிதம் மூலமும் குறுந்தகவல்கள் மூலமும் அனைத்து பாராளுமன்ற உறுப்பினர்களும் பாராளுமன்றத்தினுக்குள் உட்புகும் பொழுது பரிசீலிக்கப்படுவார்கள், அதற்கு ஒத்துழைப்பு வழங்க வேண்டும் என்று எங்களுக்கு அறிவிக்கப்பட்டிருக்கின்றது. இந்த இடத்திலே நான் இந்த அரசைக்கு ஒரு கோரிக்கையை வைக்க விரும்புகின்றேன். எங்கெங்கெல்லாம் சாதாரண மக்கள் சோதனை சாவடிகளில் தெருவோரங்களில் பரிசீலிக்கப்படுகின்றார்களோ அங்கெல்லாம் இந்த மக்கள் பிரதிநிதிகளையும் பரிசீலிப்பதற்கு ஆவண செய்ய வேண்டும். ஏனெனில் அரசியல்வாதிகளும் இத்தகைய அசம்பாவித நிகழ்வுகளுக்கு பின்னால் இருக்கின்றார்கள் என்ற சந்தேகங்கள் வலுப்பெற்றுக் கொண்டு போகின்ற வகையில் இவர் இந்த அரசியல்வாதிகள் பரிசீலிக்கப்படாது விடுகின்ற பொழுது மேலும் இத்தகைய அசம்பாவிதங்களுக்கு அது வலுகூட்டுவதாக இருந்துவிடக் கூடாது. அதனாலே எங்கெங்கெல்லாம் இந்த சோதனை சாவடிகளில் சாதாரண மக்கள், இப்பொழுது இந்த சோதனை சாவடிகள் முடக்கிவிடப்பட்டிருப்பது வடகிழக்கு பகுதியில் தான், இந்த மக்கள் மிகவும் அசௌகரியங்களை எதிர்கொள்கின்றார்கள். தமது பயண பொதிகளோடு நீண்ட தூரத்திற்கு அவர்கள் பழைய அந்த ஆயுத போராட்டம் இருந்த காலத்திலே இந்த மண்ணின் விடுதலைக்காக போராடிய பொழுது எவ்வாறு அனைத்து தமிழர்களையும் புலிகளாக கருதி அவர்கள் சோதிக்கப்பட்டார்களோ அதே ஒரு நிலைப்பாடு மீண்டும் முடக்கிவிடப்பட்டிருக்கின்றது. ஆனால் இந்த
உறுப்பினர் 2 நிமிடம் இருக்கு உங்களுக்கு.
ஆனால் இந்த பயங்கரவாத செயல்களுக்கு பின்னால் இருக்கின்ற எத்தனையோ அரசியல்வாதிகள் அல்லது தனவந்தர்கள் இதிலிருந்து தப்பித்துவிடக் கூடாது. சரியான இந்த பொறிமுறைக்கான பின்னணி என்ன, இதுக்கான சூத்திரதாரிகள் யார் என்பது கண்டுபிடிக்கப்பட வேண்டுமே தவிர வெறுமனே வாள்கள் கண்டுபிடிக்கப்பட்டது, குண்டுகள் கண்டுபிடிக்கப்பட்டது, மருந்துகள் கண்டுபிடிக்கப்பட்டது என்பது என்று அறிக்க விடுவதனால் இந்த நாட்டில் மீண்டும் ஒரு அசம்பாவிதம் ஏற்படுவதிலிருந்து முற்றுமுழுதாக விடுபட்டு விட முடியாது. ஆகவே இந்த இவ்வாறான ஒரு அசம்பாவிதம் 21ஆம் தேதி நடைபெற்றதற்கு பின்னால் இருக்கின்ற சூத்திரதாரிகள் கண்டுபிடித்து அவர்கள் வேரோடு கிளைந்தறியாத வரையில் இந்த நாடு ஒரு பதட்ட நிலையிலே, ஒரு அசம்பாவிதத்தை எதிர்கொள்கின்ற நிலையிலே தான் தொடர்ந்து இருக்கும். நேற்றும் கௌரவ பொன்சேகா அவர்கள் உரையாற்றும் பொழுது மீண்டும் ஒரு குண்டுவெடிப்பு நிகழ்வு நடைபெறுவதற்குரிய சாத்திய கூறு இருக்கும் என்று அவர் இந்த சபையிலே தான் கூறியிருந்தார். இவ்வாறான நிலைகள் தொடர்கின்ற பொழுது இதற்குரிய மூல வேரை கண்டுபிடித்து பிடுங்கி எறியும் வரை இந்த நாட்டிலே ஒரு சாதாரண சூழலை கண்டுபிடிக்க முடியாது என்பதனை கூறி இந்த ஏற்பட்ட குண்டுவெடிப்பின் பொழுது உயிரிழந்த அனைத்து ஆத்மாக்களும் சாந்தியடைய பிரார்த்திப்பதோடு காயமடைந்திருப்பவர்களும் விரைவில் குணமடைய பிரார்த்தித்து நிறைவு செய்கின்றேன். நன்றி, வணக்கம்.
நன்றி. ஒன்றபல்ல ஹனகேரத் ஓட பிளீஸ். ஒன்றபல்ல வேலுகுமார் வில் டேக் த சேர்.
ஒன்றபல் ஹனகேரத்
அத 21 වෙනිදා ට්‍රස්ට් ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය සහ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට යථා තත්ත්වයට ගෙනීම සඳහා මයිදන් අපි මොන ආකාරයෙන් ක්‍රියාමාර්ග ගත යුතුද කියන එක සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම අද ඒ අවස්ථාවේ අපිට දකින්න එක කාරණයක් තමයි මේ රටේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් නැති අවස්ථාවක, වගකීමක් නැති අවස්ථාවක මම හිතන්නේ අපිට සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කරන්න හැකියාවක් නැහැ. දේශපාලඥයන් වගකීම් විරහිත ප්‍රකාශ කරන අතර වාරේ අද අපේ රටේ සාමාන්‍ය ජනතාව මේ හැම මන්ත්‍රීවරයෙක්ම කතා කරපු ආකාරයට තමන්ගේ ආදරණීය සම්පතවල දරුවාව පාසල් යවන්නවත් මේ රජය කෙරෙහි විශ්වාසයක් අද ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ ඉතිහාසයේ තියෙන අදක්ෂම විශ්වාසයක් කළ නොහැකිම රජය බවට මේ රජය අද පත් වෙලා තියෙනවා. ඉතින් දරුවාව පාසල් යවන්න නැතුව අපේ රටේ ජනතාවට විශ්වාසය ගොඩනගන්න නැතුව අපි සංචාරකයන් ගැන මොන කතාවක්ද? එක දවසකට නායකයන් කියනවා පාර්ලිමේන්තුව ඇවිල්ලා ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා, දැන් ගැටලුවක් නැහැ කියලා. ඊළඟ දවසේ එක පැත්තකින් කඩු හොයා ගන්නවා, අනිත් පැත්තෙන් අර වෙඩි බෙහෙත් කිලෝ 700ක් 750ක් පමණ හොයා ගන්නවා. ඉතින් මේක ජනතාව දැනුවත් කිරීම වැදගත් වෙනවා. ඒක ප්‍රවෘත්ති නාලිකාවල් වලින් ඒක ජනතාව දැනුවත් කිරීම වැදගත් වෙනවා. එහෙම නැතුව මේක ආරක්ෂාව, රටේ ආරක්ෂාව කියලා, රාජ්‍ය ආරක්ෂාව කියලා ඒක හංගගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ සංචාර කර්මාන්තය ගැන කතා කරාපුවාම අද උදේ හර්ෂ අමාත්‍යවරයා කිව්වා අර ණය සහ පොලිය 2020 මාර්තු දක්වා දීර්ඝ කරලා තියෙනවා කියලා. නමුත් අපි කියන්න ඕනේ කාරණේ තමයි පසුගිය දවස්වල ඒ ලබා දුන්න ඊයේ දිනේදී මේ සංචාරක කර්මාන්තයේ ඉන්න ඒ හෝටල් අයිතිකාරයන් ඇතුළු ඒ සංචාරක ශාස්ත්‍රයේ ඉන්න කර්මාන්තයේ ඉන්න සියලු දෙනා බැංකුවලට ගිහිල්ලා මේ පිළිබඳව විමසා බැලුවාම බැංකුවලින් මේ පිළිබඳ දැනුවත් වෙලා නැහැ. මහ බැංකුව ඒ පිළිබඳව දැනුවත් කරලා නැහැ. ඉතින් අපි පළවෙනියටම කියනවා බොරුවට මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මුළු රටටම පේන්න මේ සහනයන් ලබා දෙනවා කියලා කිව්වට ඒක හරි ආකාරයෙන් ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් නැහැ කියන එක අපි කියන්න ඕනේ. ඉතින් ඒක නිසා ප්‍රථමයෙන්ම මහ බැංකුවේ ඒ වගකීම් අරගෙන ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඉතාමත් කඩිනමින් ආරම්භ කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඊළඟට මේ ණය පොලිය අර ග්‍රේස් පීරියඩ් එකක් එහෙම නැත්නම් දීර්ඝ කරලා තියෙන්නේ ඒ හෝටල් එහෙමත් නැත්නම් හෝටල් ශේෂ්ත්‍රයේ ඉන්න කණ්ඩායමට පමණයි. නමුත් මේ හෝටල් ශේෂ්ත්‍රයේ ඉන්න සේවකයන් Tamanට ලැබෙන අර සර්විස් චාර්ජ් එක දැන් ලැබෙන්නේ නැහැ සංචාරකයෝ නැති නිසා. ඉතින් ඒ සේවකයෝ ලබාගෙන තියෙන ණයත් මේ හා සමානවම මම හිතන්නේ සේවකයන් පමණක් නෙමෙයි සංචාරක ශේෂ්ත්‍රයේ ඉන්න සෑම සියලු දෙනාම තැඹිලි විකුණා යන එක්කෙනා ඉඳලා සෑම සියලු දෙනාම සංචාරක ශේෂ්ත්‍රයේ නිසා තමන්ගේ ජීවිතය කරගෙන ගිය අය. ඉතින් ඒ සියලු දෙනාට මේ සහනය ලබා දෙන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඊළඟට මේ රටේ සංචාරකේ අද පැමිණෙන්නේ නැහැ, අවදානම් රටක් බවට පත් කරලා තියෙනවා. ට්‍රැවල් ඇඩ්වයිසර් එකක් ඉදිරිපත් කරලා තියෙනවා බොහෝ රටවල් වලින්. එතකොට විදේශ රක්ෂණයන් ලබා දෙන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේක එකපාරටම කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. වගකීම් අරගෙන ආරක්ෂාව තහවුරු කරලා විශ්වාසයක් ඇති කරලා ඒ විදේශ රටවල් වල විශේෂයෙන්ම තානාපතිවරු හමු වෙලා ඒ පිළිබඳව දැනුවත් කරන්න කියලා ඉල්ලීම කරනවා. ඉතින් පළවෙනියටම කරන්න ඕනේ කාරණේ තමයි අපි හැමදාම කිව්වා වගේ මේ බුද්ධ්‍යාංශයේ අඩපණුණු එක කාරණයක් තමයි. ඒක නිසා රාජ්‍ය ආරක්ෂාව ශක්තිමත් කරන්න නම් අපි බුද්ධ්‍යාංශයේ තොරතුරු රැස් කිරීමේ වැඩසටහන ඒක ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ බුද්ධ්‍යාංශය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ තුලින් තමයි අපිට වගකීමක් මේ රජයට සංචාරකයන් වෙනුවෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට මම හිතන්නේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් තව මාස 3-4කින් පස්සේ ආරම්භ කරන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ තමයි
තව විනාඩියකින් අවසන් කරා.
මට මුතු කුමාර මන්තුමාගේ විනාඩි පහක් තියෙනවා. ත්‍රස්තවාදීන් 150 ඉන්නේ කියලා මේ පාර්ලිමේන්තුවේ නොයෙකුත් නායකය කියනවා. නමුත් අපි කියන්න ඕනේ මේ 150ට සම්බන්ධ දේශන ලබා දුන්න අනුගාමිකයන් කී දෙනෙක් ඉන්නවද කියලා හොයන්න ඕනේ. ඒ පිළිබඳව හෙව්වේ නැත්නම් අර 150ක් අරගෙන හිරේ දැම්මට ඒකේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේක ශාස්ත්‍ර ක්‍රියාවන් වලට අනුබල දුන්න සම්බන්ධ වෙච්ච ඉඩමක් හරි විකුණපු සෑම සියලු දෙනාම අද මුස්ලිම් ජනතාව අතර සමහරක් වෙලාවට මේ සියල්ලකට සම්බන්ධ නොවන මුස්ලිම් ජනතාවටත් ගැටලු වෙනවා. ඒ නමුත් ඒ සියලු දෙනාම අද අත්අඩංගුවට ගන්නවා. නමුත් අද රටේ ජනතාවගේ ලොකුම ගැටලුව තමයි මේ සඳහා මේ නායකත්වය දුන්න එදා කිව්වා IS කියනක මේ රටේ නැහැ කියලා. ඒ වගේම නොයෙකුත් විදිහෙන් දේශපාලන වශයෙන් මේ අද මෙතන ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම කෙනෙක් සම්බන්ධයක් තියලා කිසිම කෙනෙක්ව මේ දක්වා අඩුම කාලේ පොලිසියට ප්‍රශ්න කරන්නවත් ගෙනහිල්ලා නැහැ. ඉතින් ඒ පිළිබඳව ජනතාව විමසිල්ලෙන් ඉන්නේ. ඒක තමයි අද රජය කෙරෙහි මේ වගකීමක් නැති රජය මේ අද ඒගොල්ලන් දිහා මේ විදිහට බලන්නේ. ඒක තමයි විශේෂයෙන්ම මේ පිළිබඳව විශ්වාසයක් නැත්තේ ජනතාව තුළ. ඒක නිසා අපි කියනවා මොන තරාතිරමක් බලන්න මොන ඇමතිවරයෙක් වෙන්න පුළුවන් මොන මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් මේ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ නම් වහාම ප්‍රකාශයක්වත් අඩුම ගානේ ලබාගෙන ඒ සම්බන්ධ නැහැ කියන එක ඔප්පු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලීම කරනවා. ඒ වගේම අපි කාරණා දෙකක් තියෙනවා මහිතන්නේ විශේෂයෙන්ම මේ මුස්ලිම් ජනතාවට තියෙන ගැටලුව. අද සෑම සියලු දෙනාම දිහා බලන්නේ ත්‍රස්තවාදීන් හැටියට. ඒකට හේතුව තමයි මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඒ මුස්ලිම් නායකයන් ඉදිරිපත් වෙලා, ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා මුස්ලිම් ආගමික නායකයන් ඉදිරිපත් වෙලා මේක වගකීම් අරගෙන මේකට සම්බන්ධ සියලු දෙනාම මේ මුස්ලිම් සමාජයෙන් ඉවත් කරන්න මේ හුදෙකලා කරොත් තමයි අපි හිතන්නේ මේ ත්‍රස්ත ක්‍රියාව පමණක් නැමේ ඉදිරියට තියෙන ඒ ත්‍රස්ත ක්‍රියාවන් අපිට නවත්තන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් අපි ඉල්ලීම කරනවා මේ අත්අඩංගුවට ගන්න සෑම සියලු දෙනාටම දැඩි දඬුවම් දෙන්න කටයුතු කළ යුතුයි. අද ත්‍රස්තවාදීන්ව අද ගිහිල්ලා එක පැත්තකින් ගන්නවා අනිත් පැත්තෙන් අපදෙනවා. මහේස්ත්‍රාත්වරයාට දඬුවම් දෙන්න අවස්ථාවක් නැහැ. ඒතොර මේ සමහරක් වෙලාවට පොලිසියේ මේ නීතිමය ඒ ගැටලුව පිළිබඳව සෑම සියලු පොලිසියකම උසාවියට ඉදිරිපත් කරද්දී ඒ උපදෙස් ලබා ගන්න ඒකකයක් වෙලම පොලිසියේ හැදුවා නම් මම හිතන්නේ මීට වඩා හොඳයි. මේ ත්‍රස්ත අද LTTE ඉවර කරන්න පුළුවන් ත්‍රස්ත වැළැක්වීමේ පනත තියෙනකොට අපිට LTTE අවුරුදු 30කට පස්සේ අතුගාලම දාන්න පුළුවන් වුණා. එහෙම තියෙනකොට අද මේ රජය විශේෂයෙන් අග්‍රමාත්‍ය තුරා කියනවා මේ ප්‍රතිත්‍රස්ත පනත ගේන්න ඕනේ කියලා කියනවා. අපිට ඒක අවශ්‍ය නැහැ. LTTE ත්‍රස්තවාදී ඉවර කරන්න හැකියාව ලැබුණා නම් මේ තියෙන ත්‍රස්ත වැළැක්වීමේ පනත හොඳටම ඇති. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න මේ සඳහා නායකත්වය ලබා දෙන්න ඕනේ. මේ ආණ්ඩුව කියන එකත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම තමයි බුද්ධාංශයේ පාවා දීම. අර මිලේනියම් සිටි දෙක අංක දෙක වගේ එක පැත්තකින් අමාත්‍යවරු කියනවා බුද්ධාංශයේ 26 දෙනෙක්ට මුදල් ගෙව්වා කියලා. මුස්ලිම් ජාතිකයන්ට මුදල් ගෙව්වා කියලා. ඊළඟට දවස් කීපයකට පස්සේ අර පොලිසියට ඔත්තු දුන්න පොලිසියට සහයෝගය දුන්න මුස්ලිම් ජාතිකයෙක්ව මරා දානවා. ඕක තමයි එදා මාවනැල්ල සිද්ධියේදී තුනේ. ඒ මාවනැල්ල සිද්ධියේදී ඒ සියලු දෙනාම අහු වුණාට පස්සේ ඒ පිළිබඳව දැනුවත් කරපු පුද්ගලයා
ගරුමන්තුමා
ජාතික පක්ෂයට සම්බන්ධ කෙනෙක්, කබීර් රසින් මැතිතුමාට සම්බන්ධ කෙනෙක්, ඒ පුද්ගලයාව මරා දැම්මා. අපි එදා කතා කරද්දී අපේ දිහා බැලුවේ විහිළුවකට වගේ. එදා ඒක ගණන් ගත්තේ නැහැ. ඒක නිසා අපි විශේෂයෙන් ඉල්ලීම කරනවා වගකීමක් ඇතුව මේ රජය කටයුතු කරන්න. ඒ වගකීම බාරගත්තොත් මේ රටේ ආරක්ෂාව ස්ථාපිත කරන්න හැකියාව ලැබුණොත් පමණයි අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. අපේ රටට තව අවුරුද්දකින් හරි සංචාරකයෝ ගෙන එන්න හැකියාවක් ලැබෙන්නේ ඒ තුලින් කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
ස්තුතියි. අජිත් මානපෙරම නියෝජ්‍ය අමාත්‍යතුමා.
ස්තුතියි මූලස්නේ ඔබෝණ කරු අමාත්‍යතුමනි. විශේෂයෙන්ම කියන්න ඕනි අපේ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා වගකීමක් සහිතව කටයුතු කරන්න කියලා. මේක අපි කවුරුත් මේ ප්‍රශ්න දිහා බැලුවහම බොහොම දුකින් කනගාටුවෙන් රටට වෙච්ච ලොකු විපතක් විදිහට අපි හැමෝම දකිනවා. නමුත් මේකේ විවිධ අතපසුවීම් වෙලා තියෙනවා. මොකද හිතුවා යුද්ධය ඉවරුණාට පස්සේ ඔක්කොම හරි, යුද්ධය ඉවරුණාට පස්සේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි, ආ යුද්ධයක් ඇති වෙන්නේ නැහැ, ආයි මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා තියෙන විශ්වාසය තුළ තමයි හැමෝම කටයුතු කරලා තියෙන්නේ. ඒක වැරදි. ඒ හින්දා විවිධ තොරතුරු ආවත් ඒව ලඝු කොට දැනු සැලකීම නිසා අපිට ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනි. ඒක රජයේ වගකීම බාර ගන්නත් ඕනි. රජයේ ඒකේ වගකීම බාර ගන්නවා. ඒ වගේම මේ තුලින් විවිධ මත නිර්මාණය කරලා විවිධ අදහස් ප්‍රකාශ කරලා ජනතාව කුලප්පු කිරීමට, ජනතාව අසහනයට පත් කිරීමට විපක්ෂය බොහොම කූට විදිහට උපක්‍රම යොදනවා. එක වෙලාවක කියනවා බුද්ධිංශය අඩපණු කරලා කියලා. බුද්ධාංශයේ දැනට සේවය කරනවා 10,000කට වැඩිය නිලධාරීන් පිරිසක් බුද්ධාංශයේ සේවය කරනවා. බුද්ධාංශයේ දඬුවම් ලැබිලා ඉන්නවා නම් හිරගත වෙලා ඉන්නවනම් රිමන් වෙලා ඉන්නවනම් දහ දෙනෙකුට වඩා අඩු පිරිසක් තමයි එහෙම වෙලා ඉන්නේ. ඒත් මේ ආණ්ඩුවේ තියෙන ක්‍රියාකාරකම් නිසා නෙමෙයි, ගිය ආණ්ඩුවේදී පවරපු නඩුවලට උසාවි ගිහිලා වෙච්ච දේවලුත් ඒ හත්තර දෙනා අතර තියෙනවා. එතකොට ඒවක් විශේෂයෙන්ම මේ ආණ්ඩුවක තියෙන විශේෂත්වය වෙලා තිබ්බේ අපි කිසි විටක අධිකරණයට අත ගහන්නේ නැතිකම. අපි දන්නවා පහුගිය කාලේ අධිකරු ජනාධිපතිතුමා දීපු නියෝගය පවා අධිකරණය ඒක වැරදි කියලා පෙන්වන්න තරම් අධිකරණයේ ශක්තිමත් වෙලා තිබුණා. එතකොට එහෙමනම් ඒ කාලේ ජනාධිපතිවරයාගේ ඕනකම අධිකරණය කළේ නැත්නම් අග්‍රවිනිශ්චකාරයට වරයට එවරියට ඒක දාලා යන්න සිද්ධ වුණා. ගුටි බැට දුන්නා රට දාලා යන්න විදිහට වැඩ කටයුතු කරා. ඔගේ පවුලෙන් පලි ගත්තා. නමුත් මේ වර්තමානයේ වෙනකොට අපි අධිකරණයට අත ගහන්නේ නැතුව අධිකරණයේ ස්වාධීනව කටයුතු කරන අවස්ථාව දීලා තියෙනවා. පහුගිය දවස්වල අපි ඒක දැක්කා. නමුත් මේගොල්ලෝ උත්සාහ කරනවා විවිධ මත නිර්මාණය කරලා. අද එදා වගේ කොලේ වහලා ගහන කාලයක් නෙමෙයි. බොහොම විවෘතව විනිවිදව පේන්න තොරතුරු දැනගැනීමේ පනත වගේ පනත් ඇති කරලා ජනතාව ශක්තිමත් කරලා තියෙනවා. මාධ්‍ය නිදහස උපරිමයෙන්ම දීලා තියෙනවා. පහුගිය අවුරුදු 3.5-4 දිහා බැලුවොත් අපි දන්නවා එක මාධ්‍යවේදියෙක්ව මැරුවේ නැහැ. එක්කෙනෙකුටත් පහර දීලා හැම කරලා නැහැ. ඒ මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ නැහැ. නමුත් අපි දන්නවා මට වෙලා මදි කරු බන්දුතුමා මගේ වෙලා ඉවරලා දාන පොදුන් ටිකක් දාගන්න කියන්නේ. මට වෙලා මදි කතා කරන්න බොහොම සීමිත වෙලාවක් තියෙන්නේ. ඉවරුණාට පස්සේ ඕන එකක් කරගන්න.
ඔබතුමා කතා කරන්න.
මගේ වෙලාව. ඔව් එතකොට එතුමාගේ පොයින්ට් එක දාගන්න පුළුවන් අර පන්සලකට ගිහිලා බණ ඉවරුණාට පස්සේ අර පාරට ගිහිලා කියන්නේ. එහෙම ගිහිලා පොයින්ට් එක දාගත්තා. මේ ඒ හින්දා විශේෂයෙන් කියනවා ඒ මාධ්‍ය නිදහස දීලා අපේ කාලේ මාධ්‍යවේදීන් අපි ඝාතනය කරේ නැහැ. මාධ්‍ය ආයතන වල බෝම්බ ගැහුවේ නැහැ. ගිනි තිබ්බේ නැහැ. මහා දවල් පත්‍ර කතෘවරයව මහා දවල් මරලා දැම්මේ නැහැ. එහෙම නැති අද බය නැතුව කතා කරන්න පුළුවන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක් අපි ඇති කරලා තියෙනවා. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මාධ්‍ය නිදහස පාවිච්චි කරලා වල් බූරු විදියට වැරදි විදියට ජනතාව නොමග අරින්න විපක්ෂයේ කටයුතු කරනවා. විපක්ෂයේ කඳුළු හෙලනවා. එහෙනම් දෙයියනේ ඔය කට්ටියට කඳු හෙලන්න තිබ්බේ අර මගේ ගමේ මිනිස්සු වතුර ඉල්ලලා අඬනකොට වතුර ඉල්ලලා කෑ ගහනකොට වෙඩි තියලා මැරුවා. පාසල් දරුවන්ව මැරුවා වෙඩි තියලා. එතකොට මේ එක්කෙනෙක්වත් කඳුළු නැහැ. එතකොට කඳුළු නැහැ. එතකොට මේක දුක නැහැ. එතකොට එදා කතෝලිකයෙක්ව ඉන්ධන සහනාධාරයේ ඉල්ලුවා කියලා මැරුවා. වෙඩි තියලා මැරුවා කතෝලික පුද්ගලයෙක්ව කතෝලික භක්තිකයෙක්ව. එතකොට ඔය සහනේ නැහැ. නමුත් අද අපි කියන අපි ඔක්කොම දුකයි. අපි ඔක්කොම ප්‍රශ්නෙක ඉන්නේ. අපි ඔක්කොම සංවේගෙන් ඉන්නේ. ප්‍රශ්නෙන් අපේ සහෝදර සහෝදරිය දරුවෝ 300කට අධික පිරිසක් නැති වුණා. ඒ ගැන අපිට කනගාටුව තියෙනවා. නමුත් විපක්ෂය උත්සාහ කරනවා මේක අස්සෙන් පුළුවන් නම් ඉස්කෝල ටික වහලා තියෝගන්න. පුළුවන් නම් ඉස්කෝල ටික වහලා තියෝගන්න විපක්ෂය උත්සාහ කරනවා මේ අස්සෙන් බොරු බයවල් ඇති කරලා. ඒ හින්දා මම කියනවා ගම්පහ විශේෂයෙන්ම කියනවා නම් ගරු මන්ත්‍රීතුමනි ටියුෂන් පන්ති වලට ප්‍රසිද්ධ
ටියුෂන් පන්ති වලට මොකද්ද පොයින්ට් අප් වඩ එක?
නමුත්
ගරු මන්තුමා
පොයින්ට් අප් වඩ එක ඉදිරිපත්
කරා. දැන් අපි අහන්නේ දැන් මේ තුවාල වෙච්ච 500කට වැඩිය ඉන්නවා. ඒ අයගේ දරුවෝන්ගේ සල්ලකට
කරන්න මොන විදිහට මානක් කරනවද? ඔබතුමා එමත්තුමා කතා කරන්න.
ඒක හින්දා මම කියනවා අර අපේ සිසිල ජයකොඩි මන්ත්‍රීතුමාගේ ටියුෂන් ක්ලාස් එකේ ළමයි ඉන්නවා ඉස්කෝලේ නැති වුණාට. මගනේ ටියුෂන් පන්ති වල ළමයි ගම්පහට ගිහිල්ලා බලන ටියුෂන් පන්ති වල ළමයි ඉන්නවා. නමුත් පාසල් දරුවන්
සිසිල ජයකොඩි මන්ත්‍රීතුමා
ආරක්ෂා වෙන්න ඕනි.
පොයින්ට් ඔෆ් ඕඩර් නම කිව්ව නිසා කර ඇමත ඔබතුමා මම අපහසුතාවයට පත් කරන්න යන්නේ නැහැ. හරිද? මගේ අහන ප්‍රශ්නේ මේකයි. ඔබතුමා නම කිව්ව නිසායි මම මේ නිවර්දි කිරීම කරන්නේ. ඔබතුමා දන්නවා මීගමී ඔබතුමා දිස්ත්‍රික් සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ මීගම කොට්ටාසේ STF එක විසින් පරීක්ෂණ කළා. ඒ වගේම අත්තරංගොඩ ගත්තා රම්සි මහත්මයාව
ගැටෙන් ඉදිරිපත්
අත්තරංග ගැටිය ඔබතුමාට වක්කීමක් තියෙන නිසා මේ කියන්නේ උදේ කුමාර් කියන IP උදේ කුමාරව STF එක විසින් ඒ පරිශ් ඒ අත්අඩංගුවට ගැනීම නිසා මේ වෙනකොට මන්නාරමට මාරු කරලා තියෙනවා තමුන්නාසරගේ ආණ්ඩුවේ මැදිහත්වීම මත. ඒ නිසා
ගරු
අද ස්වාධීනව පරීක්ෂණ කරන
ගරු අජිත් මහරත්නම්
නිලධාරීන්ව
මම කතා කරන්නේ
මම කියනවා ගරු මන්ත්‍රීතුමාට එදා වගේ දේශපාලකයාට ඕනිතර නිලධාරි මාරු කරන්න අද බෑ. දේශපාලකයාට එදා තිබිච්ච ඒ සංස්කෘතිය එතුමාලා ඉඳලා තියෙන්නේ සංස්කෘතිය තුළ එතුමා ජීවත් වෙලා තියෙන තත්ත්වය තුළ. නමුත් වර්තමානයේ යහපාලන රජයක අපිට ඕන විදියට නඩු තීන්දුව දෙන්න බෑ. අපිට ඕන විදියට නඩු අහන්න බෑ. තීන්දුව දෙන්න බෑ. අපිට ඕන විදියට රජයේ නිලධාරි ඕන විදියට මාරු කරන්න නෑ. මතක තියාගන්න මේ රජයේ ආවිද්‍යෙන් යහපාල රජයක් වශයෙන් අපි කළේ මොනවද? ස්වාධීන කොමිෂන් සභාව ඇජි කරලා රාජ්‍ය නිලධාරියා ශක්තිමත් කළා. එදා රාජ්‍ය නිලධාරියන් ගස්වල බඳිමු යුගයක් තිබ්බේ. මාරු කරන නෙමෙයි ගහේ බඳිනවා එමෙති ගිහිල්ලා. ඊට පස්සේ රාජ්‍ය නිලධාරියා ලියුපත් දෙනවා මම කැමැත්තෙන් ගහේ බැඳගතා ලනු අරගෙන කියලා. අපේ ඇමතිවරයා ගිහිල්ලා රාජ්‍ය නායිකාව කඩේ එනකොට පාරේ දිලා බුදියා ගන්න ඇමතිවරු හිටියේ. විදේශිකයාවද මේ රටට විදේශිකයාවද? එදා නවනීතන් පිල්ල නෝනා මේ රටට එනකොට ප්‍රසිද්ධ රාජ තාන්ත්‍රිකයෙක් අපේ ඇමතිවරයෙක් ගිහිලා නම් මම කැමති ඔයාව කසාද බඳින්න කියලා. ඔන්න ඔහම තිබිච්ච රටක් නේ. මතක තියාගන්න විදේශික යුවලක් ආවහම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ගිහිල්ලා ඒ මිනිස්සයා මරලා කාන්තාව දූෂණය කරපු රටක් මේක අපි හැදුවේ. අපි හැදුවේ එහෙම තිබිච්ච රටක්. ඒකේ ඉඳ මතක තියාගන්න අපිට මේ කඩා වැටීම නැවත ගොඩනගන්න බැරි කමක් නැහැ. එදා ඕගොල්ලන්ට ඕදා එල්ටි ප්‍රශ්න වුණකොට ලෝකේ රටවල් ඔක්කොම ප්‍රතික්ෂේප කරපු රටක්. අපිට අර මත්ස තහනම තහනම් කරපු රටක් අපේ
බක්ස් ගරු මන්තුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක
තහනම් වෙච්ච රටක්
ගරු මන්තුමා
තහනේ අර
ගරු පොයින්ට් ඔෆ් ඕඩර් එක
මොලාසනේ මන්තුමනේ අර මොලාසනේ
මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක
ගරු අලිත් මනතර මන්තුමා ගරු
මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක
මට මේ
එතුමාට කතා කරගෙන යන්න ඉඩ දෙන්නකෝ එතුමාට කතා කරගෙන යන්න ඉඩ දෙන්න අජිත් මහත්තයා
අපි හැමෝම
ඔබතුමා කතා කරන්නේ
නෑ ඉඩ පස්සේ ඉවරනව දෙන්න මට ඒකිනම් මම කියන අපිට මේක ගොඩනගන්න බැරි කමක් නෑ කියන එක කියනවා
එතුමා ඒ කතාවෙන් පස්සේ ගන්න
අද මේගොල්ලෝ පාසල් යන දරුවන්ව බය කරනවා විවිධ කතා කියලා පාසල් වලට අපි ආරක්ෂාව දීලා තියෙනවා ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව දීලා තියෙනවා පාසල් ගිය දරුවන්ගෙන් අහන්න පුළුවන් තත්ත්වය මොකද්ද කියලා මේගොල්ලෝ බය කරනවා නමුත් මේගොල්ලන්ගේ ටියුෂන් පන්ති වලට ටියුෂන් පන්තිවල ළමයි ටික ඉන්නවා. රජේ ආරක්ෂාවක් නැහැ, මොකුත් නැහැ. ටියුෂන් පන්තියේ කට්ටිය ඉන්නවා. ඒකට බය කරන්නේ නැහැ. ඒකට ආරක්ෂාවක්වත් නැහැ. මේ ආරක්ෂා කරන ඉස්කෝලේ යන මේගොල්ලෝ බය කරනවා. ඒ හින්දා හරි ඔබතුමාගේ ටියුෂන් පන්තියට හරි ඒ හින්දා මම කියනවා කරුණා කරලා බලා මේ සිද්ධියෙන් අපේ අපි දාලා තියෙන මාධ්‍ය නිදහස පාවිච්චි කරලා අපි දීලා තියෙන අධිකරණ නිදහස පාවිච්චි කරලා නිදහස් අධිකරණ නිදහස් රාජසේ පාවිච්චි කරලා මේ සිද්ධියෙන් බොරදියේ මාළු භාණ්ඩේ පයි කියලා මම කියනවා අපි ඔක්කොම එකතු වෙලා රට යටහත් අතට ගන්න ඕනේ. මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා පොලිසියට ස්තුතිවන්ත වෙනවා ත්‍රිවිධ හමුදාවට වගකීම ඉතිහාසයේ කවරදාකවත් නොකරපු විදිහට මෙහෙම සිද්ධියකදී ඉතිහාසයේ කවදදාවත් නොකරපු විදිහට කටයුතු කරලා මේක මැඩ පැවැත්වීමට චූටි කෙටි කාලයක් තුල ක්‍රියා කිරීමගෙන
ගරු මන්තුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉදිරිපත් කරන්නේ
පොලාසනේ මන්ත්‍රීතුමනේ මේ සිසර ජයකොඩි කියන මන්ත්‍රීවරයා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරු ප්‍රසිද්ධ ටියුෂන් කාරයෝ
ඔබතුමා ඔබතුමා අජිත් මහනාපර බන්දුලා කතා කරගෙන ඔබතුමා කතා කරගෙන
ඒගොල්ලන්ට ඕනි ඉස්කෝලේ ටික වස්සලා ටියුෂන් ටික ගෙනියන්න ඕනි ඒගොල්ලන්ට ඕනි ඉස්කෝලේ ටික වස්සලා ටියුෂන් ගෙනියන්න ඒකට ඉඩ දෙන්න බෑ ඒ හින්දා මම ඔව්
මෙතුමාගේ කතාවෙන් පස්සේ ගන්න ඔබතුමා කතා කරගෙන
ටියුෂන් වලට ගලවන්න යන්න එපා කියලා
මෙතුමාගේ කතාවේ අවසානයේ ලබා දෙන්න
ගම්පහේ ලබන 1000යි 2000යි ටියුෂන් පන්ති වල මේ
කතා
ඔව් අපි
කතාවේ අවසානයේද ගන්න
පාසල් වලට
කතාවේ අවසානයේ ගන්න
මේ කරුණා කරලා මට කතා කර දෙන්න මම තව මාතෘකාවට
ඔබතුමා කතා කරන්න
මේකට උත්තර දුන්න නිසා මම විශේෂයෙන් කියනවා අද ඔව් අද 2017 අංක 12 දරන විදේශ විනිමය පනත ගැන අපි කතා කරන වෙලාව. ඔව් ඒ පනත කතා කරන වෙලාවේ මම නියෝජනය කරන මගේ අමාත්‍යාංශයෙන් පාලනය වෙන විශේෂයෙන් මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය පිළිබඳ අපිට ප්‍රශ්න තියෙනවා. ඒකින මම ගරු මුදල් ඇමතුමාගේ ඒ අදාළ නිලධාරි මණ්ඩලයේ විශේෂයෙන්ම අවධානයට යොමු කරන්න ඕනේ මේ පිළිබඳ ප්‍රශ්නය. අපි යහපාලනයක් වශයෙන් රට ගෙනල්ලා රට ගොඩනගන අවස්ථාවේ ඔය අපිට මේ රට ගොඩනගන්න ඉස්සෙල්ලාම බොහොම විනිවිද පේන ක්‍රමවේද පාවිච්චි කරන්න සිද්ධ වෙලා තිබුණා. තියෙනවා, දැන්ටත් ඒක කරනවා. හැබැයි මෙතෙන්ද අපි රට ගොඩනගන්න වෙන්නේ අපි විශ්වාසය කරන්නේ. අපි කාටවත් අරයා ණය වුණා, මෙයා ණය වුණා කියක ඇංගිලි දික් කරලා අපිට ජනතාවගෙන් උත්තරේ ගන්න බෑ. ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි, අපිට අවශ්‍යයි විදේශ විනිමය රටට ගෙන්න ගන්න කොයි විදියෙන් හරි. විදේශ මුදල් අපේ රටට අවශ්‍යයි. මේ වෙලා තියෙන ණය ටික ගෙවන්න විදේශ විනිමය දැන් ඒ ආණ්ඩුව ණය ගත්තා කියලා අපිට නිකන් ඉන්න බෑනේ. අපි ණය ගෙවන්න ඕනේ. මොකද යහපත් රටක් නම් ලෝකෙ පිළිගතුරු රටක් වෙන්න නම් අරයා ගත්ත හින්දා අපි ගෙවන්න නැහැ කියලා ඉන්න බෑ. අපිට ගෙවන්න ඕනේ. අපිට ගෙවන්න නම් අපිට විදේශ රැකියාව වලට ගිහිල්ලා විදේශ සල්ලි හොයාගෙන එන්න ඕනේ. ආයෝජන වෙන්න ඕනේ, විදේශ ආයෝජන අපේ රට ගේන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම පිටරට රැකියා විදේශ ආයෝජන අපනයනේ වැඩි කරන්න ඕනේ. සංචාරකයෝ ගෙන්න ගන්න ඕනේ. මේ රජය මේ මූලික හතරට උපරිම ශක්තිය ලබා දුන්නා. ඒක අවිවාදයෙන් පිළිගන්නවා. එදාට වඩා සංචාරකයෝ එන්න පටන් ගත්තා. එදාට වඩා එදා ගෘහසේවිකාව රස්සාවල් කරන එක වෙනුවට උගත්තු වෙනරටවල් වලට ගිහිල්ලා රැකියා කරන ක්‍රමවේද නිර්මාණය කරන්න අවශ්‍ය ටෙක්නිකල් කොලේජ් අවශ්‍ය අධ්‍යාපනය මෙව නිර්මාණය කර දුන්නා. එතකොට විදේශ ආයෝජන මෙතෙන්ට එන්න පුළුවන් විදිහට යහපත් සමාජයක් මේ රටේ ඇති කරලා විනිවිද පේන ක්‍රමවේදයක් මේ රටේ ඇති කරන්න මේ රජය ක්‍රියාත්මක කළා. ඉතින් එතකොට අද මේ උත්සාහ කරන්නේ ඒ ක්‍රමවේද සමහරට දැන් අපි දැක්ක පහුගිය දවස්වල ශ්‍රී ලංකන් එයාලයින් එක ණය ගත්තා. ආණ්ඩුව දන්නෙත් නැහැ. මුදල් බැංකුව දන්නෙත් නැහැ. එක එක්කෙනා තමුන්ට ඕන විදිහට වෙන රටවල ඉන්න ණය අරගෙන රට ණයකාරයෝ වාට පත් කරපු යුගයක් තිබ්බා. අපි එක එක නීති දාලා මේවා පාලනය කරන්න මෙහෙම කාටවත් කරන්න බැරි විදිහට නීති හැදුවා. අද උත්සාහ වෙලා තියෙන්නේ මෙතනත් වෙලා තියෙන්නේ අද මේ නීති හදලා ඒක ටිකක් තද වැඩි. නීති තද වැඩි දැන් ගොඩක් තියෙනවා. මොකද අපි මේවා පාලනය කරන්න මොකද අපි බැට කෑව අවුරුදු 10ක් තිස්සේ හොර මැරකල්ලෝනේ රටේ මහජන දීපල කොල්ල කෑම් වලින් අපි බැට කෑව අපි නීති දැම්මා. දැන් නීති සමහර දැන් තද වැඩි. දැන් මගේ භූවිද්‍යා පතල් කාර්යංශයේ දිහා බැලුවත් සමහරට පස් ටිකක් ඇද ගන්න බෑ හොඳ මිනිහටත්. හැබැයි ඒ කාලේ කරපු විනාශය දිහා දැකලා අපි නීති හදනකොට අහිංසක මිනිහෙකුටත් පස් ටිකක් ඇද ගන්න බෑ. බැලටි ගොඩ දා ගන්න විදියක් නෑ අහිංසක මිනිහෙකුටවත්. නමුත් එදා කරපු දේවල් දෙක අපි නීති හදනකොට අර සාමාන්‍ය මිනිසුත් අතරමං වුණා. දැන් විශේෂයෙන් ගලුවොත් මැණික් අපේ රටේ මැණික් කර්මාන්තයේ බොහොම ප්‍රසිද්ධ කර්මාන්තයක්. අපේ රටේ ඒ කියන්නේ අපිට හොඳට ස්කිල් හැකියාව තියෙන මිනිස්සු ඉන්නවා මැණික් කට් කරලා එක එක විදිහට කපලා උපමට්ටම් කරලා පිටරට අරින්න පුළුවන් මිනිස්සු ඉන්නවා. හැබැයි අපේ රටේ මැණික් කාලයක් සීග්‍රයෙන් හම්බුණා. දැන් එන්නෙන් අඩු වෙලා තියෙනවා. හැබැයි අපේ මිනිස්සු ඒ නිපුණතාවයේ එන්නෙන් වැඩි වෙලා තියෙනවා. ඒ પરම්පරාගතව ගිහිල්ලා හෝ වැඩි වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ වෙනකොට අපි දැක්ක 2010 වගේ කාලෙක බද්දක් අය කළා NBD එක අය කළා මේ මැණික් වලට. එතකොට මැණික් වල අපන ආනයනද NBD එක 2% අය කරාම අපිට අර කට් කරන්නයි මැනික ගේන්නේ. මැනික් කම්පැනි වලින් කට් කරන්න ගේන්නේ. ව්‍යාපාරිකයට එන්නේ බොහොම සොච්චන් ගාණක් එන්නේ. නමුත් 2% ගෙවන්න ඕනේ අර මුළු මැනිකේ වටිනාකමට. හැබැයි මැනික වටිනාකම අපිට එන්නේ නැහැ. අපි මැනික ආපහු යවනවා කට් කරලා. ඉතින් ඒකට බදු අය කරන්න පහුගිය ආණ්ඩුව කාලේ දැන් තිබුණා. ඒක අපි කතා කරලා අපේ මැනික් අපනයනකරුවන් කතා කරලා මේක 2015 වගේ අයවැලදී අපි දැක්ක මේක නැති කරගත්තා. නමුත් නැති කරගත්තට ඒ නැති කරගත්තු දැන් රීඑක්ස්පෝ නැවත ප්‍රතිඅපනයනය සඳහා ආනයනය කරද්දී බදු අනවශ්‍යයි කියලා බද අනවශ්‍යයි කියලා තෝරා ගත්තත් තීන්දුව ගත්තත් 2015 අයවැයේදී නමුත් ප්‍රශ්නයක් වුණා මේ ක්‍රමවේදය හරියට හැදුවේ නැහැ. දැන් මේ අද තියෙන ප්‍රශ්නේ වගේම තමයි ඒකෙත්. එතකොට ඒ ක්‍රමවේදය හදලා දීපු මේ නිදහස් මැනික් වලට ගහන NBT බද්ද නිදහස් කිරීමේ ක්‍රමවේදය ඉවත් කර ගැනීමට බද්ද ගහනට වඩා කරදරයි. මොකද ඒක මුදල් අමාත්‍යාංශම් මේක තියාගෙන මේක රේගුව විසින් මේක පාලනය කරන්න පටන් ගත්තා. ඉතින් අපි මේක කිව්වා දිගින් දිගටම කිව්වා මේක රේගුවට කරන්න දෙන්න එපා. අපි මිනිස්සු අත්‍රමං වෙනවා. මැනික් අපනයනය සඳහා විශේෂ ආයතනයක් ලංකාවේ තියෙනවා, රාජ්‍ය ආයතනයක්. මැනික්කා ස්වර්ණාභරණ අධිකාරිය. මේකට මේ වාර්තා සලසන්න දෙන්න කියලා
ගරු ඇමතුමා තා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමා.
විටින් විටම අපි ඉල්ලීම් කරා. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා මුදල් ඇමතුමා ඒ තීන්දුව ගත්තා. ඒක ඇහුම්කන් දුන්නා. ඒකට එකඟ වුණා. හැබැයි ජූනි පළවෙනිදා ඉඳන් මේ ක්‍රමවේදය හදනවා. මැණිකා ස්වර්ණාභරණ අධිකාරියත් එක්ක එකතු වෙලා මේ ක්‍රමවේදය හදනවා කියලා තීන්දුව දුන්නා. නමුත් තව වෙනකල් ඒකේ ප්‍රෝග්‍රස් එකක් නැහැ. ජූනි පළවෙනිදා වෙනකොටත් මේ ඉන්න නිලධාරි මහත්වරුයි ඇමතිවරුයි ඔක්කොම ටික එකලයක් කලබල වෙලා කියයි පොඩ්ඩක් ඉන්න කියා මේක ගෙනියයි. මේකෙන් අපේ මැණික් වලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මැනික් අපනයන්ට ප්‍රශ්නයක් තියෙනවා, විදේශ විනිමයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, අපේ නිෂ්පාදකව කඩාගෙන වැටලා තියෙනවා. ඒ හිත මම විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයට වගකීමෙන් කියනවා, කරුණා කරලා මේක ජාතික කාර්යයක්. අපිට විදේශ විනිමය අවශ්‍ය වෙලාවක විදේශ විනිමය කඩාවටක් නැතුව මේ සඳහා කටයුතු කරලා ජූනි පළවෙනිදා ඉඳන් අපිට විශ්වාසවන්තව ජූනි පළවෙනිදා මේ වැඩේ වෙනවා කියන විශ්වාසවන්ත ඇතුළත වැඩ කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම රත්තරන් වලට ගහුව බැද්දක් 15%ක් අද රත්තරන් කර්මාන්ත ඔක්කොම කඩාගෙන වැටිලා. ඒ විතරක් නෙමෙයි, රත්තරන් කර්මාන්ත වලින් ලක්ෂ 4ක් විතර අපේ රටේ ජීවත් වෙච්ච අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ අයගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. සම්ප්‍රදාන කුල කර්මාන්ත කරුව අතරමං වෙලා තියෙනවා මේ රත්තරන් වලට බද්දක් ගහලා හින්දා. ඒකින්ද 15%ක් බද්දක් ගහවම කරු මූලාශ්‍රේණියට මන්ත්‍රීතුමනි මාකට් එකේ තියෙනවා 7%මාර බදු ගහපුවා. හොරාට ගෙනල්ලා 7%මාරක් ගාණ එකතු කරලා විකුණන්න ඕන තරම් තියෙනවා. ඒතර වෙලා තියෙන රජයට හම්බෙන්නේ සල්ලි ටික හම්බෙන්නේ නැති වෙච්ච එක විතරයි මේ බද්දෙන් උනේ. මොකද ඒ බද්ද දරා ගන්න බැරි බද්දක් ගහපු එකෙන් තමයි මේ ප්‍රශ්නේ උනේ. ඒකින්ද මම කියනවා එක්ක අපනයනය කරන කෙනාට ඔක්කොටම මේක නැතුවට කමන්නේ 15% බද්ද තිබ්බට කමන්නේ නැවත අපනයනය කරන පුද්ගලයාට රන් කර්මාන්ත කරුවට මේ බද්ද අඩු කරන්න ඕනේ. ඒකට මණිකා සරණාභරණ ආයතනය යෝජනා කරලා තියෙනවා විවිධ ක්‍රම. ඒ ක්‍රම වලට ඇහුම්කන් දීලා කරුණා කරලා මණිකා සරණාභරණ ආයතනය රාජ්‍ය ආයතනය යෝජනා කරපු ක්‍රම වලට ඇහුම්කන් දීලා කටයුතු කරනවා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒ හින්දා එතෙන්දි විශේෂයෙන්ම අපි කියලා තියෙනවා 100%ම රී එක්ස්පෝර්ට් කරන කෙනා නැවත
ප්‍රතිපාදනය කරන කෙනා
105ක බද්දක් අය කරාට ප්‍රශ්නයක් නැහැ ගරු මූලාශ්‍රයට මන්ත්‍රීතුමනි. එහෙනම් මම කියනවා විදේශ විනිමය අපේ රටට අවශ්‍ය තියෙන වෙලාවක විදේශ විනිමයෙන් මැණික් කර්මාන්තය රත්තරන් කර්මාන්තය වගේ සම්ප්‍රදායික කර්මාන්ත වලින් අපේ රටේ ජීවත් වෙන ජනතාව ලක්ෂ 5කට 6කට වැඩිය ඉන්නවා. අන්නේ අය ආරක්ෂා කර ගැනීම සඳහා මේ මුදල් අමාත්‍යාංශයේ මේ බදු ක්‍රමවේදය සංශෝධනය කරලා ක්‍රමවේදය නිර්මාණය කරන්න කියලා ඉල්ලීම් කරනවා.
ස්තුතියි. ස්තුතියි. ධර්මන්තුමා පොයින්ට් අපෝඩ එක
අන්තිතුමා නීතිය යුක්තිය සාධාරණයේ පොලිසිය සාධාරණ කියන නිසා තමයි මම බාධා කිරීමක් කරේ. STF එක විසින් පරීක්ෂණ කරද්දී මීගමු ඊයේ නගරයේදී ඒ පරීක්ෂා කරපු සීල් නිලධාරි මන්නාරමට දැන් මාරු කරලා තියෙනවා.
කලින් ඉදිරිපත් කරානේ.
ඔව් උදේ කුමාර. ඒ නිසා මේ පරීක්ෂණ උසාවි සාධාරණයි කියලා කියන නිසා තමයි ඒ වෙනුවට එතුමත් අපේ තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමත් මම ටියුෂන් කාර්යය කියලා මේ උත්සාහය කරේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ටියුෂන් කාර්යයක් උනේ උපාධියක් අරගෙන
ගුරුවරයෙක් විදියට අවසන් කරන්න.
ස්කෝලේ කියන මිනිස්සුන්ට
ඔන්රබල්
ටියුෂන් කාර්යය කියන එක
බරපතල ප්‍රදර්ශනයක්. ඔන්රබල් අනුරපේ දර්ශන
ගරු සභාපතිතුමනි, දැන් මේ ඔයගොල්ල රණ්ඩු වෙනකොට මම කතාව ඉවර කරනවා. ඔන්නෝම ඉන්න.
ඔබතුමා කතා කරන්න.
ගරු
ඔබතුමා කතා කරන්න.
ගරු ගරු
කෙටි කාලයක් තියෙනවා. ඔබතුමා කතා කරන්න. ඔබතුමාට අවස්ථා කීපයක් ලබා දුන්නා.
කීපයක් ගැන අපි අද කතා කරනවා. විශේෂයෙන්ම මේ 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 පාර්ලිමේන්තුව තියෙන සභාපතිතුමා මෙහෙම හැසිරෙන්න නෙමෙයි. මීට වඩා ටිකක් ගෞරවාන්විතව හැසිරෙන්න. දකින දකිල්ල නැගිටලා දඟලන්න නෙමෙයි. ඉතින් මේ වෙලාවේ මම කියන්න කැමති තමුන්නාන්සලා මට කලින් කතා කරපු අපේ ඇමතුමා මේ ආණ්ඩුවේ තියෙන ඉතාමත්ම දක්ෂකම් ගැන කතා කරුවා. ඉතින් මම මේ කතා කරන්න හිටියේ නැහැ. නමුත් පූර්ව මුලින් කිය යුතු නිසා මම කියන්න කැමති තමුන්නාන්සලා මේ රටේ ප්‍රධාන කාරණා දෙකක් හොඳට ඉෂ්ට කෙරුවා. ඒ කියන්නේ ඒක ගැන ආයේ කිසිම කතාවක් නැහැ. 100%ක් අපි ලකුණු දෙන්න ලෑස්ති. එකක් තමයි තමුන්නාන්සලා පළමුව මේ රටේ ආර්ථිකය විනාශ කෙරුවා. සියයට හතකට වැඩිය සංවර්ධන වේගයක් තිබුණු රටේ ආර්ථිකය තමුන්නාන්සලා මහ බැංකුවත් කඩලම් විනාශ කෙරුවා. මං හිතුවා එතනින් මේක ඉවර වෙයි කියලා. දැන් ගරු සභාපතිතුමනි දැන් වෙලා තියෙන්නේ ඊට වඩා තවත් දෙයක්. ඒක තමයි ඔබතුමා කතා කළ ඉවරයි. කරුණා මේ මම කියන්න කැමති ගරු මම එතුමාට කතා කළේ නැහැනේ. එතුමා ඒ නිසා මම කියන්න කැමති සභාපතිතුමනි දෙවෙනි එකක් කෙරුවා. ඒකටත් මං ලකුණු 100ක් දෙනවා. ඒ තමයි මේ රටේ ආරක්ෂාවත් සම්පූර්ණයෙන් නැති කෙරුවා. ආර්ථිකයත් ඉවර කෙරුවා, ආරක්ෂාවත් නැති කෙරුවා. ඒ දෙකට මේ ආණ්ඩුවට මං ලකුණු 100 බැගින් අපි දෙන්න කැමති. ආණ්ඩුව යනු ආණ්ඩුව කොටසක් නෙවෙයි. අපි ඒක දෙන්න කැමති. මං කියන්න කැමති ගරු සභාපතිතුමනි මම මේ ආණ්ඩුවේ පුරාවෘතය. මේක ගන්නකොට තමුන්නාන්සලා 7%ක ආර්ථික වර්ධන වේගයක් තිබුණා. තමුන්නාන්සල මේක අඩු කෙරුවා 2015දී 2014දී 7.4යි 2015දී 5යි 2016දී 4.5යි 2017දී 3.4යි 2017දී 3.2යි එතකොට මේ තියෙන කාරණයක් එක ලබන අවුරුද්ද ඍණ ආර්ථික වර්ධනයකට යෑම තමුන්නාන්සලට කිසිම විදියකට නවත්තන්න බෑ මේ ගරා වැටීම ඉතාම බියකරුයි තමුන්නාන්සල දන්නවා මේ ඕනම රටක ආර්ථිකයයි ආරක්ෂාවයි කියන එකක් ආර්ථිකයයි ආරක්ෂාවයි කියන එකක් ගරු ඇමතුමා ආර්ථිකය සහ ආරක්ෂාව කියන දෙකම නැති කරගත්තට පස්සේ රටක අනාගතයක් ගැන හිතන්න නම් රටක විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. අද තමුන්නාන්සලගේ පාසල් වලට දරුවෝ යන්නේ නැහැ. කිව්වත් යන්නේ නැහැ. මම දැක්කා ඊයේ ටෙලිවිෂන් එකේ දානවා මට කොළඹ ගැන විශ්වාස කරන්න පුළුවන්. මේ අපි ජීවත් වෙන කුලිය පිටියත් එහෙමනේ. ආ කුලිය පිටියත් යන්නේ ළමයි 100යි 150යි යන්නේ. මේ දහස් ගණන් ඉන්නේ ඉස්කෝලවල. ඇයි එහෙම වෙන්නේ හේතුව? ඒ තමයි මේ රජය පිළිබඳ විශ්වාසයක් මිනිස්සුන්ගේ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා වෙන දේ මොකද්ද? විශ්වාසය නැති වුණු ආණ්ඩුවකට මම එදත් කිව්වා මියගිය ආණ්ඩුවක් කියලා තමයි කියන්න වෙන්නේ. මොකද අලුත් දෙයක් ඇති කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ නිසා මම කියන්න කැමතියි තමුන්නාන්සලගේ අදූරදර්ශී ක්‍රියා ක්‍රමවේදය නිසා තමුන්නාන්සල මුළු රටම විනාශ කළා දැම්මා. දැන් මේක ආපහු ගෙනියන්නේ කොහොමද? මම මේ තමාර කරුණු තමුන්නාන්සලට කියන්නම්. තමුන්නාන්සල වාක් වැඩි දියුණු කරපුවයි සමහර දේවල් වල. දැන් තමුන්නාන්සල දන්නවා අපේ රට තමයි ලෝකයේ මේ මිනිස් බෝම්බ ප්‍රථම වරට අපි තමයි ගෙනාවේ. දැන් අපි දෙවෙනි වතාවට ඊට වඩා එකක් ගෙනල්ලා තියෙනවා. ඒ තමයි මිනිස් පවුල් බෝම්බ හදලා තින්නේ දැන් අපේ රට බවට පත් වෙලා තියෙනවා. දරුවෝ බඩේ කුසේ ඉන්න දරුවා තාත්තා ආත්තා ආච්චි අම්මා ඔක්කොම එකට මැරෙන තත්වයකට ගෙනල්ලා තියෙනවා. හැබැයි මේක තමුන්නාන්සලා හිතනවා නම් මේක ලේසි වැඩක් කියලා මම කියන්න කැමතියි මේකට මම කියන්න තියෙන නොසැලකිල්ල කියලා. මම තමුන්නාන්සලා දන්නවා පසුගිය කාලයේ ඇතුලේ අපේ රටේ මම මේක ආර්ථිකය සහ ආරක්ෂාව කියන දෙකම එකට ගන්න මං හදන්නේ කරු සභාපතිතුමනි මූලාසන වරුණ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම තමුන්නාන්සලා දන්නවා පෞගිය කාලේ අපේ බුද්ධිංශ වලට උණු තත්වය මේ බුද්ධිංශ පිළිබඳව අපේ ලෝකේ තිබුණු ඉහළම බුද්ධිංශ අපි හදලා තිබුණා මැලේසියාවට ගිහිල්ලා KPව ගේන්න පුළුවන් තරමටම අපේ බුද්ධිංශ සමාන වුණා ඊශ්‍රායලයේ මොසඩ් එකත් කළේ ඒක තමයි එතකොට මේ බුද්ධ්‍යංශය විනාශ කිරීමේ වක්කීම බාර ගන්න ඕනේ තමුන්නාන්සලා. ඒක ආර්ථිකයට බලපානවා. බුද්ධ්‍යංශයක් විනාශ කරපුවාම ආරක්ෂාව නැති වෙනවා. ආරක්ෂා නැති වුණාම මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වුණාම මේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. මම කතා කරන්න කැමති රොහාන් ගුණරත්න මැතිතුමා. එතුමාගේ ප්‍රකාශයක් මම ඉංග්‍රීසියෙන් කියවන්න කැමති. I quote Mr. Rohan Gunaratna, the focus was to go after those who fought terrorism. 500 intelligence officers were arrested, photographed and fingerprinted. එතුමා කියන්නේ 500ක් බුද්ධ්‍යංශය අය අරගෙන ගිහිල්ලා අත්තරංගුවට අරන් ඡායාරූපගත කළා. ඒ අයගේ fingerprint අරන් තියනවා කියලා රොහාන් ගුණරත්න කියන ජාත්‍යන්තර ඇන්ටි ටෙරරිස්ට් මූවමන්ට් එකේ ඉන්න මේ විශේෂඥ කියලා තියෙනවා. ඇත්තටම මේක ප්‍රසිද්ධ කළා තියෙන කාගේවත් දෙයක් නෙවෙයි. මම මාළක තියෙනවා තමුන්නාසලකම හිතවතෙක් වන අපෙත් හිතවතෙක් හැටියට හිටපු සුනන්ද දේශප්‍රිය මහත්තයාගේ ට්විටර් ගිණුමේ තමයි මේක දාලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා තමුන්නාන්සලා මේක නොකියුවොත් තමුන්නාන්සලා කියන්න පුළුවන් අපි මේ මලමිණි උඩින් දේශපාලනය කරන්න යනවා කියලා. එහෙම නෙමෙයි. අපි මේක කොහොමද අපි වෙනස් කරගන්නේ කියලාද අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම මම කියන්න කැමති ලංකාව අද සංචාර කර්මාන්ත ගැන හුඟක් කතා කළා. මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. නමුත් එක දෙයක් තියෙනවා. සංචාර කර්මාන්තයේ 2017 දී ඩොලර් බිලියන 4.5ක් ඉපයුවා. සංචාරක ඔබතුමා කියන එක ඇත්ත. විශාල පිරිසක් ලංකාවට ආවා. ඒක ඉතාම ඉහළ මට්ටමට ගොඩ නැගුණා. මම ඒක කියන්න කැමතියි. ඒ වගේම දැන් 2015 දී මේ අයවැය පුරෝකථනය කළා තියෙනවා ඩොලර් බිලියන 5.5ක්. හැබැයි මේ 5.5න් කොච්චරක් අපිට ලබා ගන්න පුළුවන් කියද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. මොකද අද වෙනකොට මුළු රටම ස්ටෑන්ඩ් ස්ටිල් එකට ඇවිල්ලා නැවතිලා සංචාරකව එන්නේ නැහැ හෝටල් වේලෙනවා ඒක යන සියලු අංශ විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ තමුන්නාන්සලා ඒක එක පැත්තකින්. ඊළඟ කාරණේ තමයි බලශක්ති ප්‍රබයයන්. හැම අවුරුද්දකම අපේ රටේ බලශක්තිය 10%කින් ඉල්ලුම වැඩි වෙනවා. ඒ ඉල්ලුම වැඩි වෙනකොට අලුත් බලශක්ති ප්‍රභවයන් එහෙම නැත්නම් බලශක් බලාගාර අපි හදන්න ඕනේ. විකල්ප බලශක්ති ප්‍රභවයන් ගැන විශ්වාස කරන්න ඕනේ. මම හිතන්නේ කිසිම දෙයක් පසුගිය කාලේ වුණේ නැහැ. මමත් දන්නවා මේ ආණ්ඩුව කිසි දෙයක් ගැන කලේ නැහැ. එක පැත්තකින් මම ඉඳලා මම මේක කිව්වා. මම නැහැ කියන්නේ. මම මේක ඒ නිසා තමයි මම කියන්නේ. නිකම් මේ මතක තියාගන්න. ඒ කාලේ මම මේක පැහැදිලි කරලා කිව්වා. රැස්වීම් ගණනාවකට මම සහභාගී වුණා. කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. සම්පූර්ණ බලාගාරය අයින් කෙරුවා. ඊළඟට දැන් අද අපි දන්නවා තමුන්නාසලා දැන් ගෙනල්ලා තියෙනවා කොළඹට පිට ජාත්‍යන්තර වෙරළ නවත්තලා තියෙන මේ මූදේ නවත්තලා තියෙනවා ටර්කිෂ් තුර්කියාර බලාගාරයක්. දැන් තමුන්නාසලා කතා කරලා දැන් මේ තීන්දුව කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරන්න ඉස්සරලාම සභාපතිතුමා අන්න ඇවිල්ලා ඉන්නවා. තුර්කි බලාගාරයක් කීයට මේක ගන්න හදනවද කියලා අපි කියන්න දන්නේ නැහැ. ඊළඟට මේ පුද්ගලික බලාගාරයේ විදුලිය අරගෙන දල වශයෙන් මම මේකත් කියන්න ඕනේ. මේ අලාභේ තමුන්නාන්සලා කළා තියෙන මේ අලාභේ අති විශාලයි. ඊළඟට වී නිෂ්පාදනයේ වැඩි වුණත් වී මිල පහල බැත්තා අපිට ගොවියට ගෙවා ගන්න බැරි වුණා. අද තමුන්නාන්සලාගේ මේ මහ බැංකු වාර්තාව කියනවා ගිය අවුරුද්දේ සාමාන්‍ය මිල සම්බ කිලෝවක් රුපියල් 109.24 කියලා. එතකොට 10.7ක් මිල වැඩි වෙලා තිනවා පහුගේ කාලට වඩා. නාඩු කිලෝක මිල රුපියල් 91.94ක් කියලා තියෙනවා. 1.1ක් පහුගේ වසරට වඩා වැඩි වෙලා තිනවා. එහෙමනම් මොකද වෙලා තියෙන්නේ? හාල් මිල අඩු වෙලා හාල් මෝල් කාර්යෝ සල්ලි අම්බ කොල්ල තියෙනවා. එතකොට මේ රටේ තිබෙන සාධාරණ මිල ඇති කරන ආයතන වලට සම්පූර්ණයෙන්ම තියෙන தත්ත්වය මොකද්ද කියලා මම කියන්න කැමතියි. ඒ අනුව මම දැන් කියාගෙන ආවා ලංකා ඛනිජ තෙල් සංස්ථාව. මේ ඛනිජ තෙල් සංස්ථාවේ 2018 මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 104ක්. බැංකුවලට ගෙවන්න තියෙන රුපියල් බිලියන 293.2ක්. විදුලි බල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 28.9ක්. බැංකුවලට ගෙවන්න තියෙන රුපියල් බිලියන 392ක්. ඒ වගේම මේ අවුරුද්දේ මේ අර බලාගාර පිටින් ගෙනල්ලා කරන සෙල්ලම් වලත් කරන්න ගියාම තව රුපියල් බිලියන 60ක් 80ක් අතර මේක වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේක ආර්ථිකයට උහුලන්න බෑ. මේ ආර්ථිකය බිඳ වැටෙනවාමයි. මේ ආර්ථිකය කවදාවත් ගොඩ දාන්න බෑ මේ
ගරුමන්තුමා අවසන් කරන්න.
මේ විදියට ඕන කරන කිසිම වැඩපිළිලක් මේ ආණ්ඩුවට නැහැ.
අවසන් කරන්න.
අවසාන වශයෙන් මම කියන්නේ තමුන්නාන්සලා මේ ණය ගැනීම, ණය ආපසු ගැනීම සියල්ලම කරන්න තියෙන නිසා තමුන්නාන්සලා ඉක්මනින් ගිහිල්ලා හොඳ විශ්වාසවන්ත ආණ්ඩුවකට මේක බාර දුන්නොත්
මේක
ගොඩ දා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
අවසන් කරන්න. Honorable ආනන්ද අලුත්ගමගේ
මුලස්සනේ දරු සභාපතිතුමනි, රටේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා වෙන මේ අවස්ථාවේදී කෙටියෙන් හෝ අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාටම ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම මේ රටේ ආර්ථිකය සහ මේ පවතින අයහපත් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඉතාම වැදගත් වූ කාරණා මේ සභාවට ඉදිරිපත් කරා ගරු මන්ත්‍රීවරුන්. ඇත්තෙන්ම මා අද නිකුත් වුණු පත්තරේ අද පත්තරේ ඒ සඳහන් වෙලා තියෙනවා ගෝඨාගේ කාලයේ මෙන් බුද්ධි ආන්ත්‍රණයක් ඕන. මේ කවුද කියන්නේ? එක්සත් ජනපතේ හිටපු තානාපති රොබර්ට් ඕ බ්ලෙක් යන මහත්මයා තමයි මේ පිළිබඳව කියන්නේ. කියන්නේ රටේ ඉතාම වැදගත් වූ ආකාරයට මේ රටේ බුද්ධ්‍යාන්ත්‍රයක් තිබුණු බව ඔහු පිළිගන්න රටේ පිළි නොගත්තට. ඒ නිසා ඒ වගේම එතනින් පාතින් කතා කරනවා මේ රටේ අගමැතිවරයා ප්‍රතිසත්ව පනත් කැටුම්පට පිළිබඳව යළිත් සාකච්ඡා කිරීමට සූදානම් කියලා. මං හිතන්නේ මේ රට ගිනිගන්න අවස්ථාවේදී පවුල් පිටින් විනාශ වෙලා තියෙන අවස්ථාවේදී අතපය නැති වෙලා මල මිනි මේ රටේ පාවෙන අවස්ථාවේදී ජනතාවගේ ඒ බුරබුරා නැගින ගිනිදැල් වෙන පැත්තකට යැවීම සඳහා වෙනත් අතකට යොමු කිරීම සඳහා මේ ප්‍රතිසත්ත්‍රස්ත පනතක් ගෙනෙන්න යන මොන පනත්ද මේ අවස්ථාවේදී මේ මිනිස්සුන්ට තහන දෙන්න ඕන? මේ රටේ ආර්ථික කඩා වැටිලා මේ රටේ සංචාරක ශ්‍රේෂ්‍ය කඩා වැටිලා මේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ අගමැතිවරයා කොහෙදෝ නොපෙනෙන දෙයක් ගැන එතුමා අවධානය යොමු කරන්න යන හැමදාම මේ රටේ අගමැතිවරයා කෙරේ ඕක තමයි. අපිටත් එක්සත් ජාතික පක්ෂයේ එපා වුණේ එතුමගේ මේ ක්‍රියාකලාපය නිසායි. එතුමා කොහොම හරි කවුරු හරි යොදලා මේ රටේ බලේ ඉන්න විතරයි එතුමගේ හැමදාම බලාපොරොත්තු. මම එහෙම කිව්වේ එතුමා කී දෙනෙක් මේ රටට ආනයන කරලා තියෙනවද එතුමගේ දේශපාලන ඌමඩාවන් ලිස්ස කර ගැනීම සඳහා. එකපාරක් සරත් පොන්සේකා, තවපාරක් ගාමිණි සනායක මැතිතුමා, තවපාරක් එක් එක් යෝජනාවල් ගැනලා දැන් අන්තිමේට මෛත්‍රීපාල සිරිසේන මැතිතුම අපේ පක්ෂයේ හිටපු මහා ලේකම්වරයා ගැනලා අද ගොනයි මීහරකයි වගේ මේ ආණ්ඩුව යන්නේ. මේක තමයි මේ රටට ගහලා තියෙන හෙනේ. මේ රටේ අවිශ්වාසය ගොඩනැගිලා ආරක්ෂක අංශ කෙරෙහි මිනිසුන්ගේ බලාපොරොත්තු බිඳ වැටිලා, මොකද ආණ්ඩුවේ නායකයෝ දෙන්න එකට නොයා මේ හිදස්ස තුලින් තමයි මේ රටේ මේ විනාශකාරීන්ට අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ හිස්තෙන් හදලා තියෙන්නේ මේ ආණ්ඩුවයි. එනිසා අද ළමයි ඉස්කෝලේ යන්නේ නැත්තේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා. දැන් මහනුවර දිස්ත්‍රික්කයේ නායකයා කිරියල්ල ඇමතිතුමා ආණ්ඩුවේ නායකයාට විරුද්ධ පෙස්සම් ගහනවා. එතුමට කැබිනට් මණ්ඩලය කියන්න පුළුවන්, ප්‍රවෘත්ති සාකච්ඡාවල් තියලා කියන්න පුළුවන්. එතුමට ඕනතරම් ඒ ලියුම ගැන කියන අවස්ථාවල් තිබ හැබැයි හොර ලියුමක් හැටියට එතුමා ඒක තැපල් කරන්න යනවා, මාට්ටු වෙනවා. ඒ වගේම
ධර්මන්තුමා විනාඩියකින් අවසන් කරන්න.
ඇයි මට විනාඩි
5යි. විනාඩියක් තියෙනවා තව කතා කරන්න ඔබතුමා.
විනාඩියක් ඔක් කතා කරන්න තු විනාඩි 5 යන්නේ කොහොමද?
විනාඩියයි තියෙන්නේ තව කතා කරලා අවසන් කරන්න.
මේ ගරු මට විනාඩියක් දෙන්න ඔබතුමා. අපේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් මමත් එක්සත් ජාතික පක්ෂ තමුන්නාංශෙත් වගේ අපි ඡන්දය ඉල්ලාපු කෙනෙක්. තමුන්නාංශ මට විනාඩියක් දෙන්න. හලීම් ඇමතිතුමා කියනවා, මුස්ලිම් කටයුතු ඇමතිතුමා කියනවා මේ කඩු කරන්ලා තියෙන්නේ සොහොන් බොමි සුද්ධ කරන්නලු. ඇති කොස්කොටන්ඩ ගෙනව්වා කියලා නොකිව්වා. ඒ වගේම හරෙන් පෙනන්දු ඇමතිවරයා කැබිනට් ඇමතිවරයා කියනවා මම කොච්චි කඩේ පල්ලියට ගිය නැත්තේ අප්පච්චි කිව්ව නිසා බදුල්ලේ පල්ලියට ගිහිල්ලා මගේ ජීවිතය බේරගත්තා. මේ තමයි කැබිනට් ඇමතිවරුන්ගේ ප්‍රකාශ. ආණ්ඩු ගැන විශ්වාසයක් තියෙයිද? ආරක්ෂක ඇමතිතුමා කියනවා මම මේ පිළිබඳ සඳහනක්වත් දන්නේ නැහැ කියලා. මේ සඳහනක්වත් දන්නේ නැති මේ කැබිනට් එකක් ඉන්න ආණ්ඩුවේ අගමැතිවරයා වගකීමෙන් වැඩන්න කරන ආණ්ඩුවේ අපිට පුළුවන් ද තමුන්නාන්සලත් එක හිටගන්න? අපි ඒක තමයි කලින් තීන්දුවක් ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන ඒ විශ්වාසය තියලා. අපි ඒකයි එළියට බහලා මේ ආණ්ඩුව අද කොහෙද යන්නේ කියන එක මේ රටේ ජනතාව දන්නවා. මේ මැරිච්ච මලානික ආණ්ඩුවක් මේ ආණ්ඩුව අද ප්‍රපාතයට ගෙනියලා එක්සත් ජාතික පක්ෂය පේනෙත් මහණික කවදාවත් නොවන තැන ප්‍රපාතයකට ඇද දාන්න තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පටන් ගෙන තියෙන්නේ. මේකේ අවසානය එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි, මේ රටේම තමුන්නාන්සල ගෙනියන ඔය මුස්ලිම් පක්ෂ සහ අනිකුත් සියලු දෙනාගේ
අවසන් කරන්න
වෙන කාගවත් අභාවයක් නෙවෙයි කියන එක මම බොහොම පැහැදිලිව කියමින්
අවසන් කරන්න ගන්නවා.
බට තප්පරයක් දෙන්න සභාපතිතුමනි, තමුන්නාන්සේ පටන් ගන්නකොට අවසන් කරන්න කියනවා. හොඳ ටිකක් කියාගෙන යනකොට තමුන්නාන්සේ බාධා කරනවා.
හරි,
බොහොම ස්තුතියි.
සභාපතිතුමනි,
අද මේ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව කතා කිරීමේදී අද බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. මාධ්‍යයට තහනම දාලා මේ විනාඩි 10ක් 15ක් නැහැ. මාධ්‍ය තහනම් කරලා අද ජනතාවට මේ රටේ සිද්ධ වෙන සත්‍ය දේවල් වසන් කිරීම සඳහා මාධ්‍යයට තහනමක් දාලා එල්ටීටී සංවිධානය මේක ක්‍රියාත්මක වෙද්දී අඩියෙන් අඩියට බෝම්බ පුපුරද්දී මාධ්‍ය ගිහිල්ලා ජනතාවට හේතු කර ගන්නවා. ජනතාවට සජීවී ලෙස බලන්න අවස්ථාව, තමන්ගේ ජීවිතය ගැන බලන්න නැතුව මාධ්‍ය කටයුතු සිද්ධ කරා. අද මේ මාධ්‍ය තහනම් කිරීම තුළ රජයේ බලාපොරොත්තු වෙන සත්‍ය ජනතාවගේ වසන් කිරීම සඳහා, මේ සත්‍ය වසන් කිරීම තුළ අයිතු ප්‍රයෝජන රජයට ගන්න පුළුවන්, වැරදි ප්‍රචාර ජනතාව අතරට යවන්න පුළුවන්. ඊයේ අර පල්ලි අහුණ ආයුධ ටික බලපුවාම මේක ප්‍රවෘත්ති තුලින් පෙන්වුවේ නැත්තම් වෙන කඩා තුලින් යන්නේ වෙන චිත්‍රයක් ජනතාවට බැවෙන්නේ. ජනතාව කුපිත කිරීමේ ඒ අවස්ථාව කාට හරි ලැබෙනවා. මේ මාධ්‍ය තුලින් මේ ජනතාවට මේ සත්‍ය හෙළි කිරීම තුල ජනතාව කුපිත නොවි බලාගෙන ඉන්නවා. රූපවාහිනිය දිහා අද ළමයිට පාසල් යන්න නැහැ. අද ආරක්ෂාව පිළිබඳව රජයේ දෙන ආරක්ෂාව පිළිබඳව ජනතාවගේ විශ්වාසයක් නැහැ. අදේක නිසා මොන සහතිකේ දුන්නත් අධ්‍යාපන අමතිවරයා මොනවා කිව්වත් ජනතාව මේ ආණ්ඩුවේ ඒ සහතිකේ පිළිගන්න කැමති නැහැ. මම සඳහන් කළ යුතු අවසාන වශයෙන් අධ්‍යාපන අමතිවරයා මේ බොළඳ ළඳකට තමයි අද අධ්‍යාපන අමාත්‍යාංශය බාර දීලා තියෙන්නේ. එතුමගේ ළමයි ඉස්කෝලේ නොයවා අනුන්ගේ ළමයිට යන්න කියනවා. එතුමා බොළඳ ප්‍රකාශයක් කරලා තියෙනවා රුපියල් ලක්ෂයකට මේ ගෞරවණීය දරුවන් දෙමාපියන්ගේ දරුවන් ගණනය කරලා තියෙනවා ලක්ෂයක් දෙනවා බය නැතුව ඉස්කෝලේට යන්න කියලා. මැරිච්චම ලක්ෂය අරගෙන අම්මට මල සොහනට පූජා කරන්න තමයි සිද්ධ වෙන්නේ ළමයා බිල්ලට දීලා. එනිසා මෙවැනි ලද බොළඳ මිනිස්සුන්ට අත්දැකීමක් නැති මේ පුද්ගලයන්ට ඇමතිකම් දීලා මෙව්වා තමයි අහගන්න සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා කාලය කෙටි නිසා මම අවසන් කරනවා. සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා. නැවතත් කාලය ලබා දීම පිළිබඳව